Honorable Mr. Herath, you have 15 minutes.
Garu, Niyojya Kathanayakathumani, Rata Maha Devanta Arthika Prapathayakata Pahugiya Aandu Binda Vettuwa. Ita passe api balayata ævilla e tattwen kramanukoolawa rata yatha tattweta pat karanna patan gatta. Api naya pratiyogata karane aarambha kara. ද්විපාර්ශ්වික ණය ප්‍රතිවගත කරණය කරා ඒ වගේම ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර ප්‍රතිවගත කරණය කරා ඉතිවිච්ච අර්බුදකාරී තත්වයෙන් රට ගොඩගත්තා පහුගිය අවුරුද්ද පුරාම ආර්ථිකය සුබදායි මට්ටමින් වර්ධනය වෙමින් ආවා පහුගිය අවුරුද්දේ ආර්ථික වර්ධන වේගය 5%ක මට්ටමට ගේන්න අපි සමත් වුණා අපේ සංචාර කර්මාන්තයේ වේගෙන් දියුණු වුණා ඉතිහාසයේ පළවෙනි වතාවට වැඩිම සංචාරකෙන් පැමිණි අවුරුද්ද බවට පත් වුණා ඒ වගේම විදේශ ප්‍රේෂණ වැඩියෙන්ම ලබාගත් අවුරුද්ද බවට පත් වුණා ඩොලර් බිලියන් 8.2ක වාර්තාගත ආදායමක් අපිට උපය ගන්න ලැබුණා ඒ වගේම අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 17.2කට වර්ධනය කරගන්න අපි සමත් වුණා අවුරුදු ගණනාවක් තිස්සේ රට අර්බුදයට වට්ටපු ඒ තත්වයෙන් අපි මුදවගෙන දූෂණයෙන් වංචාවෙන් තොරව විනිවිදභාවයෙන් යුක්තව අපි ආණ්ඩුකරණය පටන් ගත්තට පස්සේ අලුතෙන් ආයෝජන එන්න පටන් ගත්තා ආයෝජන ගිවිසුම් ආරම්භ වුණා රට ඉතාමත්ම හොඳ සුභවාදී තැනකට යන්න ආරම්භ වුණා එවැනි ඒ මොහොතේ තමයි ස්වභාවික ආපදාවකට රට මුහුණ දුන්නේ දිට්වා ඒ සුලිකුණාට තත්ත්වය ඒ අභවාචක අත්දැකීමෙදිත් අපි ශනිකව මැදිහත් වුණා ජාත්‍යන්තර සහයෝගය අපි උපරිමයෙන් ලබා ගත්තා ලෝකයේ සියලුම රටවල් වලින් අපිට ආධාර උපකාර ලබා ගන්න පුළුවන් වුණා දැනුත් තවමත් ජාත්‍යන්තර රටවල් උදව් කරමින් තියෙනවා අදත් පිලිපීනයෙන් ඩොලර් ලක්ෂයක් අපිට ලබා දෙන්න බවට සහතික වුණා ඒ ජාත්‍යන්තර සහයෝගය අපි උපරිමයෙන් ලබා ගනිමින් ඒ දිට්වා සයික්ලෝන් තත්ත්වෙත් ඒ අභියෝගයත් අපි ජයග්‍රහණය කරන්න පටන් ගත්තා. අපි නැවත රට ගොඩනැගීමේ මහා භාරදූර කාර්යයට අත තියලා ඉතාම කෙටි කාලකින් ඒ රීබිඩින් ශ්‍රී ලංකා වැඩසටහන ඇතුළේ අපි රට නැවත කෙලින් හිට්ටවන්න අවශ්‍ය කරන පියවර ගනිමින් තිබුණා. එවැනි මොහොතකදී තමයි එකවරම මේ ලෝක දේශපාලනය ඇති වෙන තත්ත්වයන් එක්ක මේ අනපේක්ෂිත යුද්ධය ඇති වුණා. ඒ යුද්ධය ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුව නිර්මාණය කරපු එකක් නෙමෙයි. එය භූදේශපාලනය තුළ ඇතිවෙච්ච යුදමය තත්ත්වයක්. ඒ යුද්ධයේ ප්‍රතිවිපාක අද මුළු ලෝකයටම ඇති වෙලා තියෙනවා. අද සමස්ත ලෝකයේම බලශක්ති සැපයුමට එවගේම එක් එක් රටවල අපනයනයන් වලට ආනයනයන්ට සමස්ත ලෝකයේ ආර්ථිකයට අද මේක බලපෑමක් වෙලා තියෙනවා. ඒක මේ අපේ ආණ්ඩුව විසින් නිර්මාණය කරපු එකක් නෙමෙයි. අපේ ආණ්ඩුවේ බැරිකමින් හැදිච්ච එකකුත් නෙමෙයි. අපේ ආණ්ඩුව ඉතාම දක්ෂ විදියට සාර්ථකව රට ඉස්සරහට ගෙනෙන වෙලාවේ තමයි මේ ලෝක ආර්ථික අර්බුදය ඇති වුණේ. ඒ ලෝක යුදමේ තත්ත්වය ඇති වුණා. ඒ ලෝක යුදමේ තත්ත්වයත් එක්ක තමයි අද මේ තෙල් සහ ඒ බලශක්ති සැපයුම් පිළිබඳ ගැටලු මතුවෙලා තියෙනවා. ඒ තත්ත්වයත් එක්ක අපි තා පැහැදිලිව තේරුම් ගත යුතුව තියෙනවා. රටක් විදිහට පහුගිය කාලේ රට පාලනය කරපු පාලකයෝ මෙවැනි අවස්ථාවකට මුහුණ දෙන්න අවශ්‍ය කරන ශක්තිමත් පදනමක් හදලා තිබුණා නම් අපිට ඒකට මුහුණ දෙන්න පිළියම් තිබුණා. නමුත් එහෙම එකක් නැහැ. අපිට අවශ්‍ය කරන තෙල් ටික ගබඩා කරගන්න ඒ ගබඩා පහසුකම් නැහැ. අපේ තියෙන ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටික ඒක පිළිසකර කරලා අපේ රටට විතරක් නෙමෙයි අපේ කලාපීය රටවලටත් තෙල් සපයන්න පුළුවන් තත්ත්වයකට අපි ඒක ප්‍රතිසංස්කරණය කළා නැහැ. එනිසා තමයි අපි බලයට ආපු පළවෙනි අවස්ථාවේදී අපි ඉන්දියාවත් එක්ක අවබෝධතා ගිවිසුමක් අත්සන් කරා. ඉන්දියාව එක්සත් අරාබි එමිරි රාජ්‍ය ශ්‍රී ලංකාව අපි දුරදක්නා දැක්මෙන් යුක්තව අපි ආණ්ඩුව බලයට පත්වෙච්ච ගමන්ම ඒ අවබෝධතා ගිවිසුමට එළමුණේ ඒ පයිප්ලයින් එක හරහා අපිට තෙල් ලබා ගැනීමටත් අවශ්‍ය මොහොතවලදී අපිට තෙල් ලබා ගැනීමටත් ඒ ලබා ගන්න තෙල් ගබඩා කිරීම සඳහා වෙච්ච ත්‍රිකුණාමලී තෙල් ටැංකි ටික ප්‍රතිසංස්කරණය කරන්න. ඒ අවබෝධතා ගිවිසුම අපි අත්සන් තැබුවේ අපි බලයට පත්වෙච්ච ගමන්. මොකද අපි දැක්කා මෙවැනි තත්ත්වයන් වලට තාවකාලික මුහුණ දෙනවට එහා ස්ථිරසාර විසඳුමක් අපිට අවශ්‍යයි. අපේ තෙල් ගබඩාකරණයේ පහසුකම් හොඳට තියෙනවා නම්, ශක්තිමත්ව තියෙනවා නම්, ලෝක දේශපාලනය ඇති වෙන ඕනම අර්බුදයකට අපිට මුහුණ දෙන්න පුළුවන් කියලා. ලෝකයේ ඇති වෙන තෙල් අර්බුදයකදී අපිට ප්‍රමාණවත් මට්ටමින් තෙල් සංචිතයන් තියාගන්න පුළුවන් කියලා. ඒ නිසා තමයි ස්ථිරසාර විසඳුමක් විදිහට අපි මේ පයිප්ලයින් එකත් එක්ක ත්‍රිකුණාමලී තෙල් ටැංකි ටික ප්‍රතිසංස්කරණය කරන ත්‍රෛපාර්ශ්වික අවබෝධතා ගිවිසුමට අත්සන් තැබී අපි අදත් දකිනවා. ඒ තමයි ස්ථිර විසඳුමකට යන්න තියෙන ක්‍රමයක් කියලා. ඒ වෙනුවෙන් අපි දැනටමත් භාණ්ඩාගාරයේ මුදල් වෙන් කරලා තෙල් ටැංකි ප්‍රතිසංස්කරණය ආරම්භ කරලා තියෙනවා. ඉතින් මේ ක්‍රියාමාර්ග අපි ගන්නේ වෙනම කොටවත් නෙමෙයි, රට ස්ථාවර තත්ත්වයට ගේන්න, දිගු කාලීන ස්ථාවර තත්ත්වයට ගේන්න. මේකෙදි අපි මෙවැනි අර්බුදයක් ඇති වෙච්ච වෙලාවකදී අපි දැකපු දේ තමයි ලෝකයේ තෙල් සැපයුමට, ලෝකයේ තෙල් ප්‍රවාහනයට හෝමස් සමුද්‍ර සංධියේ බලපෑමක් තියෙනවා. ඒක අපි එදා කිව්වා. මම එදා පැහැදිලිව කිව්වේ ලෝක තෙල් ප්‍රවාහනයට සහ සැපයුමට හෝමස් සමුද්‍රයේ වසා තැබීම ප්‍රශ්නයක් වෙනවා. ලංකාවේ අපි හෝමස් සමුද්‍ර සංධිය හරහා තෙල් ප්‍රවාහනය කරන්නේ නැහැ. අපිට එහෙම නැවුනේ. අපි කරන්නේ ඉන්දියාවෙන්, මැලේසියාවෙන්, දකුණු කොරියාවෙන්, සිංගප්පූරුවේ අපි තෙල් ආනයනය කරන්නේ. ඒක තමයි තා පැහැදිලිව මේ කිව්වේ. ඒක එදත් කිව්ව දේ අදත් ඒක තමයි කියන්නේ. හෝමස් සමුද්‍ර සංධිය විතරක්ම නෙමෙයි, මෙවැනි තත්ත්වයක් ඇති වුණාම, ඒ සාමාන්‍ය සිවිල් තත්ත්වයේ බිඳ වැටුනම සමස්ත ලෝකෙටම මේ තත්ත්වයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. අද අපි මුහුණ දෙන්නෙත් ඒක තමයි. ඉතින් මේ යුදමය තත්ත්වෙම තවත් එකක් තමයි ඇති වෙච්ච සිදුවීම. ඒක තමයි ඉරාන නැව පිළිබඳ ප්‍රශ්නේ. දැන් මන්ත්‍රීතුමා සම්පූර්ණ පට්ටබල් බොරු මේ පාර්ලිමේන්තුවේ කිව්වේ. නොදන්න කරුණු නිකන් හරියට දන්නවා වගේ කිව්වා. මුළු මනින්ම රොමගෙවිමක් කරේ. ඉන්දියාවේ විශාඛපට්නම් වල තිබිච්ච ඒ නාවික හමුදා ෆ්‍රේට් එකට ශ්‍රී ලංකාවේ නාවික හමුදාවෙත් සම්බන්ධ වුණා. ඉරානයේ නැව් තුනක් සම්බන්ධ වුණා. තවත් නැව් කීපයක්ම සම්බන්ධ වුණා. ඒ සම්බන්ධ වෙච්ච නැව් වලින් නැව් තුනක් අපේ ලංකාවට එන්න අපෙන් අවසර ඉල්ලුවා. ඇත්තට මේ අවසර ඉල්ලුවේ පෙබරවාරි මාසේ 26 වෙනිදා. මේ යුද්ධය පටන් ගත්තේ පෙබරවාරි 28 වෙනිදා. පළවෙනි ප්‍රහාරය පටන් ගත්තේ 28 වෙනිදා. ඊට පෙරාතුව තමයි 26 වෙනිදා අපෙන් අවසර ඉල්ලුවේ. හැබැයි අවසර ඉල්ලුවේ කොහොමද? මාර්තු මාසේ 9 වෙනිදා ඉඳලා මාර්තු මාසේ 13 වෙනිදා දක්වා ලංකාවට එන්න. එහෙම නැතුව මේ හදිසියෙන් නෙමෙයි, පැය 11ක් ඇතුළත එන්න කියලා කොහෙවත් අපෙන් අවසර ඉල්ලන්නේ නැහැ. නොදන්න දේවල් කියවන්න එපා. මම ළඟ තියෙනවා ඒඔපු TPN එක. හරි පැහැදිලිව ඉරාන තානාපති කාර්යාලයෙන් අපි විදේශ අමාත්‍යංශයෙන් අවසර ඉල්ලුවේ පෙබරවාරි 26 වෙනිදා මාර්තු 13 වෙනිදා සිට මාර්තු 13 වෙනිදා දක්වා ඒ දවස් හතර කාලය තුල ගුඩ්විල් විසිට් එකකට එන්න. ඒක තමයි ඇත්ත කතාව. මෙන්න තියෙනවා TPN එක. මෙන්න තියෙනවා ලියුම. පට්ටපල් බොරු කියුවේ මේ රව් ෆකින් මන්ත්‍රීවරයා. පච කියන එකෙත් සීමාවක් නෙමෙයි. ඇත්තටම ගත්තොත් ඒ පච කියන එකත් අහුවෙන්නේ නැති වෙන්න කියන්නේ. මො කිසිඳු සාක්ෂියක් නැතුව කිව්වේ. මං කියන පුළුවන් නම් පෙන්වන්න පැය 11ක් ඇතුළත ඉල්ලලා දුන්නේ නැත්තේ කොහෙද කියලා. කොහෙද ඉල්ලලා තින්නේ කියලා. නැහැ. ඒක මේ අපි ආරාධනා කරලා අපි එකක් නෙමෙයි. තවත් මං දැක්ක මාධ්‍යවල තිබුණා ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ආරාධනා කරා කියලා. නැහැ, කිසිසේත්ම නැහැ. ඒ ඉන්දියාවේ තිබිච්ච ෆ්‍රේට් එකට සම්බන්ධ වෙලා ඉරානට යන ගමන් අපේ රටට මාර්තු 9 වෙනිදා එන්න ඉල්ලුවේ. මේ සිදුවීම උනේ මාර්තු 4 වෙනිදා. එතකොට මාර්තු 4 වෙනිදා උදේ 5:08ට මේ සිදුවීම වෙච්ච ගමන් අපේ දකුණු පළාතේ තියෙන MRCC එකට, මැරිටයිම් රෙස්කියු කෝඩිනේටින් සෙන්ටර් එකට ඒ පණවිඩ ආපු විගස පැයක් ඇතුළත අපේ නාවික හමුදාව පළවෙනි නැව යවුවා. හත වෙනකොට දෙවෙනි නැව යවුවා. යවලේ සිදුවීම් වෙච්ච තැන වහම නිරීක්ෂණයක් කරා. එතන සිදුවීම් සිද්ධ වෙලා තිබිච්ච තත්වෙදී අපේ නාවික හමුදාව ගිහිල්ලා මානුෂීය පදනමින් කවුද මේ විපතට පත් වුනේ මොන රටද ඒව කිසි දෙයක් බැලුවේ නැහැ. ජාත්‍යන්තර සමුද්‍ර නීතියට අනුව අපේ නාවික හමුදාව මානුෂීය පදනම ගත ඒ කටයුතු කරා. මුළු ලෝකයේ මදය පිළිගැනීමට ලක් වෙලා තියෙනවා. මුළු ලෝකයේ මේක පැසසුමට ලක් වෙලා තියෙනවා. මේ විපක්ෂ මන්ත්‍රීවරුන්ට ඒක දරා ගන්න බැරි වුණාට අද මුළු ලෝකයක්ම අපි ඒ ගත්ත එඩිතර ක්‍රියාමාර්ගයේ පිළිබඳව පැසසුම් ලක් කරනවා. අපි ඇගීමට ලක් කරලා තියෙනවා. අපි ඒ සිදුවීමේ ඇත්තම ගත්තොත් එන නැව් තුනක් තිබුණා, ඇවිල්ලා තිබුණා ඉන්දියාවේ ඉඳලා. ஐரிஷ் டேனா, ஐரிஷ் புஷியர் அண்ட் ஐரிஷ் லெவான் කියන නැවුතුන. ඒ නැවුතුන ඇවිල්ලා එකක් නැවත ඉන්දියාවට ගිහිල්ලා තිබුණා. ඉතින් අපෙන් අපිට එන්න මාර්තු 9 සහ 13 රට ඇතුළට එන්න අවසර ඉල්ලන්නේ මේ නැවුතුනටම. හැබැයි ඒ එක නැමක් ඉන්දියාවට ඒගොල්ලෝ ගෙනහිල්ලා තිබුණා. ඉතින් ஐரிஷ் டேனா නැවතමයි මේ ප්‍රහාරයට ලක් වෙන්නේ. ප්‍රහාරයට ලක් වෙච්ච තැනදී 32 දෙනෙක් අපි බේරගත්තා. ඒ බේරගත්ත අය දැනටත් කොගල හමුදා කඳුරේ ඉන්නෝ, ගුවන් හමුදා කඳුරේ. අපි ප්‍රතිකාර කරලා ඒගොල්ලෝ සුවපත් කරලා අපි දැන් අපේ අධීක්ෂණයට ඒගොල්ලෝ රඳවගෙන ඉන්නෝ. 84 දෙනෙක් මැරිලා තිබුණා. ඒ මృత දේහයන් සියලු පශ්චාත් මරණ පරීක්ෂණ අවසන් කරලා උසාවි ක්‍රියාවලිය අවසන් කරලා උසාවියෙන් ලැබිච්ච නියෝගයේ මත අපි අවශ්‍ය කරන නීත්‍යානුකූල පියවර ගත්තා. අපි ඒ සියලුම මృతදේහයන් ඉරාන රජයට නැවත බාර දුන්නා. ඉරාන රජය ඒ අවශ්‍ය කරන අවසන් බුහුමන් දක්වලා ඒ කටයුතු අවසන් කරා. ඒ අතර තමයි 4 වෙනිදා අනිත් නැව ஐரிஷ் புஷே කියන නැව ඒ එන්ජින් ෆේලියර් එකක් තියෙනවා කියලා අපෙන් ඉල්ලීමක් කරනවා. ඒ නැව අපේ ටෙරිටරියකට එන්න අවසර දෙන්න කියලා. නාවික හමුදාව සෛනිකව මැදිහත් වුණා. ඒ නැව අපි නාවික හමුදාවේ මැදිහත් වීමෙන් ගෙනාවා. දැන් කොළඹ මුහුදු සැතපුම් 9.5ක් එහා පැත්තේ තියෙනවා. අපිට ඒක ත්‍රිකුණාමලයේ වරායට ගෙනියන්න ඕනි. හැබැයි ගෙනියන්න බෑ එන්ජින් ෆේලියර් එක නිසා. අපි ඒකට අවශ්‍ය කරන තාක්ෂණික සහාය තව පෞද්ගලික සමාගමකින් ගත්තා. ඒ අරගෙන අපි ත්‍රිකුණාමලයට ගිහිල්ලා අපි ත්‍රිකුණාමලයේ ඒක රඳව ගන්න. ඉතින් ඒ කටයුත්තත් අපි කරලා තියෙනවා. මේ ගුඩ්විල් විසිට් එක පිළිබඳව වැරදි මත පළ කරලා තිබුණා. ළමයි 300ක් එක්ක එන්න හදනෝ. අපි ඒකට අවසර දුන්නේ නැහැ. පට්ටපල් බරු කිව්වා. ඉතින් හරි පැහැදිලි. මේක තමයි ඇත්ත කතාව. 4 වෙනිදා ප්‍රහාරයට ලක් වෙනකොට අපෙන් 4 වෙනිදා එන්න ඕනි කියලා අවසර ඉල්ලලා තිබුණේ නැහැ.
Honorable Minister, you have an additional 5 minutes.
Yeah.
Total you have 7 minutes from now on.
ඒ අවසර නොදීම නිසා ප්‍රහාරයට ලක් වුණා කියලා වැරදි මත හදලා තිබුණ එක සම්පූර්ණ අසත්‍යයක්. එහෙම එකක් නැහැ. 26 වෙනිදා අපෙන් අවසර ඉල්ලුවේ 9 වෙනිදා මාර්තු 9 වෙනිදා ලංකාවට එන්න. ප්‍රහාරය සිද්ධ වුණේ 4 වෙනිදා. ඒ නිසා ඉතා පැහැදිලි වෙච්ච විදිහ. ගරු නියෝජක කතානායකතුමනි, අපි ඒ සියල්ල ජාත්‍යන්තර සමුද්‍ර නීතියට අනුව අපි ඒ සියල්ල ඉටුකරනු ලැබුවා. ඉතින් එතෙන්දී ඉරානය වගේම මැද පෙරදිග අනිකුත් රටවල්, GCC රටවල්, ජෝදානේ, ඒ සියලු රටවල් එක්ක අපි අපේ සම්බන්ධතාව ඉතාමත් මිත්‍රශීලීව පවත්වාගෙන යනවා. අපි ගොඩක් රටවල විදේශ ඇමතිවරුත් එක්ක සාකච්ඡා කරා. ගරු ජනාධිපතිතුමා විවිධ අවස්ථාවලදී රටවල් නායකින් සමග සාකච්ඡා කරා. ඊයේත් කතා කරා කටාර් රාජ්‍ය සේක් එක්ක. ඒ නිසා මේගොල්ලෝ කියන දේ තරම් එහෙම ප්‍රශ්න නැහැ. ඊයේත් ගරු ජනාධිපතිතුමා කටාර් සේක් එක්ක දුරකථනයෙන් කතා කරා. මේ සිදුවීම් පිළිබඳව විමසීම් කරා. අපිට අපි අවශ්‍ය කරන සහාය ලබා දෙන්න අපි මැදිහත් වෙනවා. අපි මේ සියල්ල කරන ගමන් අපේ විදේශ ප්‍රතිපත්ති ඍජුව ස්ථාවරව තියාගෙන ඉන්නේ. අපි කිසි තැනකදී කිසිම පාර්ශ්වයකට මේ යුද්ධයේ කිසිම පාර්ශ්වයකට සහයෝගය දෙන තැනක නැහැ. අපි තමයි පැහැදිලිව ලෝක සාමය වෙනුවෙන් අපේ මැදිහත් වීම කරන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේ පහුගිය දිනවල යෝජනාවක් ඉදිරිපත් වුණා. ඒ යෝජනාව සමබර යෝජනාවක් නෙමෙයි. අපි ඉතා පැහැදිලිව පුංචි වුණත් රට අපි කෙලින් තීන්දුවක් කරන් කිව්වා ඒ අසමබර යෝජනාවකට අපි පක්ෂ වෙන්නේ නැහැ. මේකට වග කියන්න ඕනේ දෙපාර්ශ්වයෙන්. මේ යුද්ධය ඇති කරපු දෙපාර්ශ්වයෙන්ම වැරදි සිද්ධ වුණා. ඒ නිසා මේක එක පැත්තකට විතරක් චෝදනා කරලා බෑ. මේ යුද්ධය නතර කරන්න ඕනේ දෙපැත්තෙම තුන් පැත්තෙම. ඒ ස්ථාවරය අපි තා පැහැදිලිව ඉන්නු. ඒක නියුට්‍රල් වීමක් නෙමෙයි. අපේ මධ්‍යස්ථ භවය ආරක්ෂා කරගනිමින් අපි ශක්තිමත් අපේ මතය ඉදිරිපත් කරලා තියෙන ජාත්‍යන්තරය තුළ කොතනකදීවත් අපි අපේ රටට විරුද්ධ මතයක් අපි කියලා නැහැ. රටට විරුද්ධ මතයක් වෙනුවෙන් අපි පෙනීදලා නැහැ. අපි ජාත්‍යන්තර සංවාදවලදී ඒ ප්‍රශ්න අහපු වෙලාවේදී අපි හරි පැහැදිලිව ඉතා සූක්ෂමව ඒ ප්‍රශ්න වලට ජාත්‍යන්තර නීති අනුව අපි කටයුතු කරන බව තමයි කිව්වේ. එතුමා නමතුණා බ්ලූ ඉකොනොමික් විතරක් නෙමෙයි ක්ලයිමේට් චේන්ජ් එක විතරක් නෙමෙයි මැරිටයිම් සිකියුරිටි එක ගැනත් මං කිව්වා. ඒක හලනෝ මැරිටයිම් සිකියුරිටි එක තමයි මේ ප්‍රශ්නේ. මේ සිකියුරිටි එකේ බිඳ වැටීම තමයි මේ ප්‍රශ්නේ මුල. ඒක තමයි ඉතා පැහැදිලිව මම කිව්වේ. ඒක මේ සමහර Facebook වල ඉන්න ගොයියන්ට තේරෙන්නේ නැහැ. ඒකට මට කරන්න දෙයක් නැහැ. අපි ඒගොල්ලෝ ඒ ඉරාන සේලස්ලා දැන් අපි වැලිසර නාවික කඳුරේ රඳවගෙන ඉන්න. අපි අවශ්‍ය කරන කෑම බීම ඒ ඉඳු මීටු සියලුම දේවල් අපේ රජයේ වියදමින් අපි දෙනවා. ඒ අය සම්බන්ධයෙන් අපි ගන්න තීරණේ ඒක ඉතාම බැරරුම් තීරණයක්. මොකද යුද්ධයක් තියෙන වෙලාවකදී යුද්ධයේ එක පාර්ශ්වයක නැවක් අපේ රටේ ඒ වරාය ආසන්නේ තියෙනු. ඒ නාවික භටයන් අපේ බාරේ ඉන්න අපේ අධිකාරිය යටතේ ඉන්නු. නැවත ඔවුන් ලබා දීම ඔවුන් යැවීම රිපැට්‍රියට් කිරීම ඒක කරන්න ඕනේ ජාත්‍යන්තර නීතියට අනුව. එහෙම නැතුව අපි කාටවත් පක්ෂග්‍රාහීව වැඩ කරන්නේ නැහැ. තේදෙන්නේ අපි හැම රටක් එක්කම මිත්‍රශීලීව කටයුතු කරනවා. අපි ඉරානයත් එක්ක අවශ්‍ය කරන සම්බන්ධතාවයන් පවත්වාගෙන යන ගමන්ම අපි ඇමරිකාවත් එක්ක ගනුදෙනු කරනවා. ඔව් මරිකාර් මන්ත්‍රීතුමා ඇහුවා දකුණු ආසියාන මධ්‍ය ආසියානු බාර නියෝජිත සර්ජියෝ ලංකාවට ආව නේද කියලා. හොරරහසද? නෑ හොරරහස නෙමෙයි. ඉතින් පැහැදිලි. අද උදේ 10ට ජනාධිපතිතුමා මුණ ගැහුණා. අපි මේ දෙරට අතර තියෙන ආර්ථික වෙළඳ ඒ වගේම දේශපාලන සම්බන්ධතාවයන් ගැන කතා කරා. පැයක පමණ සාකච්ඡාවක් තිබුණා. අපේ ඇමතිවරු කීප දෙනෙක් සම්බන්ධ වුණා මාධ්‍යවල තියෙනවා. හංගල කරන දෙයක් නෙමෙයි. ඉතින් ඇමරිකාවත් එක්ක ඇමරිකා එක්සත් ජනපදයත් එක්ක අපි අවශ්‍ය කරන ආර්ථික වෙළඳ සම්බන්ධතාවය පවත්වාගෙන යනවා. ඔබ කවුරුද දන්නව? ඇමරිකානු ජනාධිපතිවරයාගේ තීන්දුවක් අනුව අපි මත 144ක බද්දක් පැනෙව්වා. ආරම්භයේදීම 144ක බද්දක් පැනෙව්වා. අපේ තියෙන රාජ්‍ය තාන්ත්‍රික සමත්භාවය තුලින් අපි ඒක 120ට බසගත්තා. අපි ඒක අඩු කරගත්තා 120. එදා විපක්ෂ කට්ටිය කෑ ගැහුවේ ඒක අඩු කරගන්න බෑ මේ ආණ්ඩුවට කියලා. අපි අඩු කරලා පෙන්නුවා. අපි ඒවත් බැලන්ස් කරගෙන මේ යන්නේ. අපි ඉරානේ නැවතියාගන්න ගමන් ඉරානේ සේලස්ලව අපේ අධිකාරියට තියාගන්න ගමන් අපි ඇමරිකාව අපි මත පනවලා තියෙන ඒ ආර්ථික ක්‍රියාවලියත් අපි ඒ අවශ්‍ය කරන රාජ්‍ය තාන්ත්‍රික භාවයේ පාවිච්චි කරලා අපි රටට වාසිදායක විදිහට පවත්වාගෙන යමු. ඒවත් අපේ රටේ ජනතාව හොඳට තේරුම් ගන්නු. රටේ ජනතාවට ඒක හොඳට තේරෙනවා. මේක දැලිපිහියෙන් කිරකනෝ වගේ වැඩක්. ඔව් අපි දන්නවා. ඒක මේ දෙපැත්ත තුන් පැත්තම රටට වාසිදායක විදිහට සමබරව රාජතාන්ත්‍රිකව ඒ සම්බන්ධතා පවත්වාගෙන යා යුතුයි. අපි ඒක හරියට කරලා තියෙනවා. අපි කොහෙදිවත් ඒවා වරද්දගෙන නැහැ. මේ තෙල් අර්බුදයේදී අපිට අවශ්‍ය කරන තෙල් ටික ගන්න අපි චීනයත් එක්ක සාකච්ඡා කරා. ද චීනයේ යම් මැදිහත් වීමක් කරමින් තියෙනවා. අපි රුසියාවත් එක්ක
Honorable Visitor here to have one more minute.
රුසියාවත් එක්ක ඒ සාකච්ඡා කරලා අද රුසියාවේ මැදිහත් වීම කරමින් තියෙනවා. පහුගිය දවස්වල සම්බාධක තිබුණා. සම්බාධක ඉවත් කරේ රෑ මැදම රෑ පහුවදා දවල් වෙනකොට අපි රුසියානු ස්ථානපතිතුමත් එක්ක සාකච්ඡා කළා. දැන් ඒ ක්‍රියාවලිය ඉස්සරහට යනවා. අපි ඉන්දියාවත් එක්ක ඉන්දියාවේ විදේශ මන්ත්‍රීවරයත් එක්ක ඉතා පැහැදිලිව අපේ තෙල් ප්‍රශ්නය ගැන කතා කරලා අපි සාකච්ඡාව පටන් අරන් තියෙනවා. සුභවාදී පිළිතුරු තියෙනවා. එනිසා ඉන්දියාව චීනය ඒ වගේම රුසියාව මේ තෙල් ප්‍රශ්නේදී අපිට උදව් කරන්න සුභාදී පැත්තෙන් ඔවුන් මැදිහත් වෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔවුනුත් ඒ රටවල අර්බුදයට ලක් වෙලා ඉන්නවා. ඒ රටවල තෙල් ප්‍රශ්න නැහැ. තෙල් ප්‍රශ්න තියෙනවා. දැන් ඉන්දියාව පෝලින් නැහැ කිව්වා. ඉන්දියාවේ ගෑස් පෝලින් දකින්න නැති මුළු රටම දකින්න. මෙතුමන්ලා දැකලා නැහැ. මුළු රටම දකින්න ඉන්දියාවේ ගෑස් පෝලින් මිනිස්සු කොච්චර දුක් විඳිනවද කියලා. ඒ හැම රටක්ම මේකේදී පීඩාවට ලක් වෙලා තියෙනවා. හැබැයි ඒත් අපේ තියෙන ජාත්‍යන්තර සම්මතාවය නිසා අපිට උදව් කරන්නත් කැමැත්තෙන් ඉන්නවා. අපි උදව් ඉදිරියේදී අනිවාර්යෙන් ලබා ගන්නවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අවසාන වශයෙන් මම කියන්න ඕනි, මේ තත්ත්වය නිසා අපේ සංචාර කර්මාන්තයට යම් බලපෑමක් වෙලා තියෙනවා. විදේශ ප්‍රේෂණ අපිට ලැබෙමින් තියෙනවා. හැබැයි විදේශ ගතවීම ප්‍රමාදයක් වෙනවා. මොකද අපේ රටෙන් රැකියාවට යන අයට මේ ගුවන්තොටුපළ අර්බුදය නිසා නිසි වෙලාවට යා ගැනීමේ හැකියාවේ ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. ඉතින් අපි ඒකට මුහුණ දෙමු. අපේ හෝටල් කර්මාන්තයේ මේ සංචාර කර්මාන්තයේ අඩුවීම නිසා යම් ගැටලුකාරී තත්වයකට මුහුණ දීලා තියෙනවා. ඉතින් මේක අපි කවුරුත් දකින යථාර්ථය. අපේ නිෂ්පාදකයන් අපනයනකරුවන් යම් ගැටලුකාරී තත්වයන්ට මුහුණ දීලා තියෙනවා. එවැනි ඒ ශ්‍රේෂ්ඨ සඳහා අපි යම් යම් සහන වැඩපිළිවෙල සකස් කරමින් තියෙනවා. අපි රජයක් විදිහට මේ ඇතිවෙච්ච ලෝක තෙල් අර්බුදයේදී, ලෝක යුදමේව තත්ත්වයේදී ඒකට මුහුණ දෙන්න අවශ්‍ය කරන සැලසුම් හදලා අපි ඒක ක්‍රියාත්මක කරන්න දිනෙන් දින නව තීන්දුව ගනිමින්, අලුත් තීන්දුව ගනිමින් අපි ඉස්සරහට යනවා. ඒක කාටවත් වළක්වන්න බෑ. රටේ ජනතාව ආරක්ෂා කරගන්න අපි හැකි උපරිමයෙන් කැප වෙනවා, ඇප වෙනවා. අපි රටේ ජනතාව ඒ තත්ත්වයේ මුදව ගන්න අපි අනිවාර්යෙන් බැඳිලා ඉන්නවා. බොහොම ස්තුතියි.